දෙදහස් දොළහ වසරේ තුන්වෙනි මාසේ හත්වෙනිදා ඇදින්පුර පසළොස්වක පොහෝ දවස සීල භාවනා වැඩසටහන. බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාගේම දෙලොවම යහපත් වෙන විදියට අර්ථාන්විතව මේ විශ්වය තුල තිබුණු පරම සත්‍ය ගෙනහැර දක්වා පෙන්වා වදාලා. නැනවත් මිනිසුන් විසින් තම ශක්ති ප්‍රමාණයෙන් ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත යුතුයි. මන්ද අපි ජීවිතේ වටා එකතු කරගෙන තියෙන කිසි දෙයක් අපිට පිහිට වෙන්නේ නැහැ. අපිට යම් දවසක පිහිට වෙනවා නම් ඒ පිහිට වෙන්නේ අධ්‍යාත්මිකව ගොඩනගාගත්ත පැහැදිලි අවබෝධයක් හැරෙන්නට වෙන දෙයක් නොවේ. ඒ නිසා මේ පින්නතුනේ අගය දන්නවා. ඒ අගය දැනගෙන ශ්‍රී සද්ධර්මය මනාව දැක ගන්න, අවබෝධ කර ගන්න කල්පනා කරගෙන මේ පේවි වාසය කරනවා. ඒ වගේම යම් අවබෝධයක් තියෙන පින්නතුන්ගේ අවබෝධය වඩා දීප්තිමත් වෙන්න, ඒ අවබෝධය තුලත් දීප්තිය ගොඩනගන්න පුළුවන්. අන්මාලිකත් දීප්තිය ගොඩ නගනා වගේ දීප්තිමත් කරා ගන්නත් පුළුවන් ලබාගත් අවබෝධය. ඒ දීප්තිය කොතෙක් දක්වා ගෙන යනවද කියනවා නම් මහරහත් භාවයේ දක්වා මේ දීප්තිය ගොඩ නැගෙනවා. එහෙමනම් ඒ අකාලික වූ අනන්ත වූ අපරිමාණ වූ ධර්මය අපේ ජීවිතය කරගන්න යථාවබෝධයේ බවට පත් කරගන්න අපි හැමදෙනාම කල්පනා කරන්න ඕන. අපි මුලින්ම කැමති බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද සූත්‍ර දේශනාවකින් ආරම්භ කරන්න කරුණු කීපයක් පැහැදිලි කරලා කීටාගිරි සූත්‍රය. මේ සූත්‍රයට හොඳින් ඇහුම්කන් දුන්නොත් ඔබට තේරෙනවා මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද ලෝකෝත්තර ධර්මය කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතමෝච භික්කවේ පුබ්බලෝ පඤ්ඤා විමුක්ති ඉද භික්කවේ ඒ කච්චෝ පුද්ගලෝ ඒතේ සත්තා විමුක්කා අතික්කම්ම රූපේ රූපා තේන කායේන පස්සිත්වා විහෙරති පඤ්ඤායංච දිස්වා ආසවා පරික්කීනා හොන්ති. මේ ලෝකේ යම් පුජ්‍යලෙක් යම් කෙනෙක් මහණෙනි ප්‍රඥා විමුක්තියට පත් වෙනවා නම් ඒ ප්‍රඥා විමුක්ති ගුණයකට ඔහු පත් වෙලයි කියලා යම කියනවා නම් ඔහු ඒකාන්තයෙන් ඒ විමුක්ෂය ලබා ගැනීම සඳහා අතික්ඛම්ම රූපේ අරූපා තේන කායේන පස්සිත්වා විහෙරති පඤ්ඤායංච දිස්වා ආසවා පරික්ඛීනා හොන්ති. මේ ලෝකේ යමෙක් නිදහස් වුණයි කියලා කියනවා නම් අන්න ඒ පුජ්‍යලයා ළඟ මෙන්න මේ ලක්ෂණ තිබිය යුතුයි කියලා දේශනා කරනවා. මොනවද ඒ ලක්ෂණ? ඒ ලක්ෂණ තමයි අතික්කම්ම රූපේ. අතික්කම්ම රූපේ රූපය එක්ම වූ කෙනෙක්. අතික්ඛම්ම රූපේ අරූපා. රූපයෙන් සහ අරූපයෙන් දැන් මේ ලෝකෙ දෙක ද්වාකාරයක් තියෙන නිසා පින්නතුන් දන්නවා මේ ලෝකෙ තියෙන්නේ රූප අනිත් දේ මොකද්ද අරූප. එතකොට අපි රූප අතහැර දමලා අරූපය අල්ලා ගත්තොත් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා අතික්ඛම්ම රූපේ අරූපා තේ නඛායේන පස්සිට්වා විහෙරති. එයා රූපයෙන් අරූපයෙන් නිදහස් වෙලා නඛායේන පස්සිට්වා එයා කය තුල පිහිටි කෙනෙක් නොවේ. නඛායේන න කියලා වචනයක් යොදන්නේ ඒකයි. නඛායේන පස්සිට්වා එයා ශරීරය තුල ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. අනිත් අය ඔක්කොම සාමාන්‍ය පොහුදුන් අය කොහෙද ජීවත් වෙන්නේ? ශරීරය තුල ජීවත් වෙන්නේ. ඒක තමයි මම කියලා කියන්නේ. අපි බැඳිලා ඉන්නේ රූපෙටයි අරූපෙටයි. බැඳිලා ඉන්නේ රූපෙටයි අරූපෙටයි. පිහිටා ඉන්නේ කයේ. ඥානියට පේන්නේ මේ පරික්ඛීනා හොන්ති කියන්නේ මේ කීනාසර කියන්නේ කෙලෙස් දුරු කළ කියන්නේ කෙලෙස් නැති කියන එකයි. එතකොට සාමාන්‍ය ප්‍රඥාවට පේන්නේ ආශ්‍රවයෝ ෂය වෙච්ච ස්වභාවයක් නෙමේ, ආශ්‍රවයන් වලින් යුක්ත ස්වභාවයක්. එතකොට පුහුදුම් පුජ්‍යලේකුට ප්‍රතජන පුජ්‍යලේකුට ඔහුට පේනවා සත්වයෙක් හැටියට පේනවා රූප අරූප දෙකක් තුල ජීවත් වෙනවා, කය තුල පිහිටා ඉන්නවා, ප්‍රඥාවට ආශ්‍රවයෝ පේනවා. එතකොට පරමාර්ථ සත්‍ය ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත් කෙනෙකුට සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා දැනෙනවා, පේනවා. රූපය අරූපය කියන දෙකට බැඳිලා නැතුව ඉන්නවා. ඒ වගේම කය තුල පිහිටා ජීවත් නොවන කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රඥාවට ආශ්‍රව ධර්මයෝ නැති බව පේනවා. තමන්ගේ ප්‍රඥාව පිරිසුදු බව තමන්ට පේනවා. ඒක තමයි පඤ්ඤායංච දිස්වා. ප්‍රඥාවට පෙනෙනවා ආසවා පරික්ඛීනා හොಂತಿ. ආශ්‍රව ධර්මයන්ගෙන් තොර වූ අර වලාකුලින් තොර වූ සද මණ්ඩල වගේ පැහැදිලිව පේනවා තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ ඇස. අපි හිතනවා මේක තවත් පැහැදිලි කරලා තවත් සරල කරලා මේ කරුණු කියා දිය යුතුයි කියලා. මොනවද මේ රූපයෙන් අරූපයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ? අපේ සංඥාව. දැන් පංච උපාදානස්කන්ධය ගත්තාම අපි කොහොමද කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකර. එතෙන්දි කියන රූපේ තමයි මේ පෙන්වන්නේ මෙතන. ඒ පංච උපාදානස්කන්ධය. එතකොට කෙනෙකුට රූපයක් තියෙනවා නම් ඒ කෙනාට ඒකාන්තයෙන් අරූපයක් පිහිටනවද නැද්ද? පිහිටනවනේ. අරූපයක් ඇති නිසානේ රූපයක් පිහිටන්නේ. එතකොට රූපයක් නැති මොහොතදී ආයි නැවතත් එක මාරුවක් ලබා ගන්නවා අරූපයට. එතකොට රූපයක් ඇති කෙනා අරූපය තුල හා රූපය තුල ඉන්නවා. රූපයක් ඇති කෙනා ලස්සන හා අවලස්සන අතර ඉන්නවා. රූපයක් ඇති කෙනා දුප්පත් සහ පෝසත් තැන ඉන්නවා. රූපයක් ඇති කෙනා හීනමානයට හා අධිපානයට වැටෙනවා. රූපයක් ඇති කෙනා දුකට සැපට වැටෙනවා. රූපයක් ඇති කෙනා සත්‍යයට හා අසත්‍යයට වැටෙනවා. එහෙමනම් අපි මේ රූපයෙන් අරූපයෙන් නිදහස් වීම කියලා කියන්නේ බොහොම වැදගත් දෙයක්, ද්වාකාරයෙන් නිදහස් වීම. ඒක පින්නතුන්ට මං හිතන්නේ වැටහෙනවද, තේරෙනවද මේ ප්‍රමාණය? මේ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් මොනවද තේරෙන්නේ? අන්න හරි. අරූපය කියලා කියන්නේ රූපය නම් අපිට පේනවනේ අරූපය. දැන් අපි හිතමු කෙනෙක් ජීවත් වෙලා හිටියා. එයා මලක්. එයා මිහිදන් කළා, එමෙ නැත්තම් පුළුස්සලා දැම්මා. දැන් එයාගේ රූපයක් තියෙනවද? රූපයක් නැහැ. ඡායා වන් හැටියට ඡායා රූප තියෙනවා. ඡායාවල් ටිකක් තියෙනවා. දැන් ඊට පස්සේ එයා අපිට සලකන්න වෙන්නේ, අපිට දකින්න වෙන්නේ මොකද්ද? අරූපයක්. අරූපයක් පෙර මතකයක් හැටියකින් හැටියට එතන බලනවා. දැන් ඒ ඇඳේ කෙනෙක්නේ, දැන් ඒ නිවසේම කෙනෙක්නේ, දැන් ඒ ආයතනයේ පුජ්‍යලයා නැහැ කියලා, ඒ සීට් එකේ පුජ්‍යලයා නැහැ කියලා අපි බලනවානේ. එතකොට තියෙන්නේ මොකද්ද? පරණ සංඥාවක් තුළ දකින ශූන්‍යත්වයක්, අරූපයක්. ඒක රූපයක් ඇති තැන අරූපයක් ගොඩ නැගෙනවා, අරූපයක් ඇති තැන රූපයක් ගොඩ නැගෙනවා. මේ දෙකටම ඇති තැන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන තැන රූපයයි, ඉන්ද්‍රයන්ට ඒ ධර්මතාවයම ගෝචර නොවන තැන අරූපයයි. එතකොට මේ ලෝකේ අපිට පේනවා ගහ කොළ යාන වාහන මිනිස්සු මේ ඔක්කොම රූප. එදා ආගම් තිබුණ මේ අරූප සංඥාවේ පිහිටියාම, අරූප සංඥාව වැඩුවාම විමුක්ෂය ලැබෙනවා කියලා. ඒ විමුක්ෂය ලැබෙනවායි කියලා අරූපය වැඩුවා. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවෝ මේ රූපයෙන් අරූපයෙන් දෙකින්ම නිදහස් වෙන්න ඕන කියලා පැහැදිලි කළේ. ඒකයි අතික්කම්ම කියන්නේ ඉක්මවනව රූපා අරූපා. අතික්කම්ම ඒකට අපි නිදහස් වෙන්න ඕන. අපේ ප්‍රඥාව තුළ, නුවණ තුළ රූපේ අරූපේ දෙකම අතික්‍රමණය කරන්න ඕන. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ මේ සාමාන්‍ය පොදු දහම හැටියට අපි පුරුදු වෙලා ඉන්නේ මේ අතික්කම්ම, මේ රූපයෙන් අරූපයෙන් නිදහස් වෙන්න නෙමෙයි. මේ රූපය යහපත් විදියට හදන්න මනස තුළ. මේ අපි කතා කරන්නේ චිත්ත රූපය ගැන. එතකොට මේ චිත්ත රූපය හොඳ විදියකට හදලා තියාගන්නයි අපි කැමති. චිත්ත රූපය හොඳ විදියකට හදලා තියන්න පුළුවන්. ඒක හරියට අර වැල්ලේ හදන ගොඩ නැගිලි වගේ තමයි. වැල්ලේ හදන පුංචි මාලිගාවල් වගේ හදන එක පාට වල පාරට ආයි කඩාගෙන යනවා. ඒ නිසා තමයි අපි දකින්නේ ඕන තරම් ඒ සිත මත ගොඩ නගන පුජ්‍යලයෝ කඩාගෙන වැටෙන්නේ, විවිධ හේතුන් නිසා කඩාගෙන වැටෙනවා. මනසින් ඒ චිත්ත රූප වෙනස් වෙනවා. අපේ සිතත් අපි කියනවානේ මගේ හිත මගේ බොහොම සතුටින් තිබ්බා, දැන් එහෙම නැහැ, දැන් මේ අලුත් තැනක වැඩට ගියාට පස්සේ, එහෙම නැත්තම් මේ පුජ්‍යලයාවට පස්සේ, එහෙම නැත්තම් මේ කාරණය නිසා කියලා හිත වෙනස් වුණයි කියලා අපි කියන්නේ. ඒකයි කියන්නේ යම්කිසි රූපයක් පදනම් වෙලා තමයි, යම්කිසි රූපයක් කියලා කියන්නේ යම්කිසි නිර්මාණයක් තමන්ගේ හිත තුළ ඇතිවෙලා ඇතිවීමෙන් තමයි දුක හෝ සතුට හිතේ ගොඩ නැගෙන්නේ. ඒ නිර්මාණය ඒකට තමයි රූපය කියලා කියන්නේ. අපි නිකම්ම නිකම් මේ පේන කණුවකටම කියන එකකටත් නෙමෙයි රූපය කියන්නේ. ඒක ගැඹුරට ගියාම නිර්මාණයකට තමයි රූපය කියලා කියන්නේ. නිර්මාණයක් කියලා කියන්නේ යම්කිසි සකස්මක්, යම්කිසි ඒ වටා ලොකු දෙයක් තියෙනවා, විශාල දෙයක් තියෙනවා. ඒ දේ නිසා තමයි අපි දුක් වෙන්නේ, සතුට වෙන්නේ. ඊට පස්සේ ඒ නිර්මාණයේ කොයි භාරි බිඳුනහම අපි වැටෙනවා අරූපා කියන ගුණයට. එතකොට මේ ලෝකේ තියෙන්නේ ඇත යන සංකල්පය හා නැත යන සංකල්පය. අපිට එතෙන්දි ගන්න පුළුවන් ඇත යන සංකල්පය කියන්නේ රූපයයි, නැත යන සංකල්පය කියලා කියන්නේ අරූපයයි කියලා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඒ දේ අපි තේරුම් කරගත්තාම දැන් ඉතින් ඒක ඒ දෙකම ඉක්මවන්න ඕන. ඇත යන සංකල්පය නැත යන සංකල්පය දෙකම ඉක්මවන්න ඕන මනසෙන්. ඒ කියන්නේ මනස තුල සමහර අය හොඳ පුජ්‍යලය තියාගෙන ඉන්න. එයාට නිවන් දකින්නත් බෑ. සමහර උදවිය නරක පුජ්‍යලය තියාගෙන ඉන්නවා හිතේ. එයාට නිවන් දකින්නත් බෑ. සමහර අය මේ ලෝකයේ ඉතා ප්‍රියමනාපයි කියලා ලෝකයේ ඇලෙනවා. ඒ අයද නිවන් දකින්නත් බෑ. සමහර අය මේ ලෝකේ ගන්න දෙයක් නැහැ, හරිම පිළිකුල් සහගත දුක්බර තැනක් කියලා හිතනවා. ඒ අයද නිවන් දකින්නත් බෑ. ඒ දෙකම අවිද්‍යාවෙන් තමයි කරන්නේ. අවිද්‍යාවෙන් තමයි කරන්නේ. නඛායේන පස්සිට්වා තමන්ගේ ශරීරය තුල පිහිටලා තමයි ඕන කෙනෙක් ඉන්නේ. දැන් අපි ඔය පුතඥාය තෝරගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේ. ඔබට දැනෙනවා ඔබේ ශරීරය හාල් ගෝනියක් බිමින් තිබ්බා වගේ පොළොවට බර කරලා තියෙන්නේ කියලා. තමන්ගේ බර කොහාටද දාලා තියෙන්නේ? මහා පොළොවට. මේ මහා පොළොව උඩින් හාල් මල්ලක් තිබ්බා වගේ මේ ශරීරය තියලා තියෙන්නේ. එහෙම දැනෙනවද නැද්ද? දැනෙනවනේ. ඒ කිලෝ ප්‍රමාණයම මේ මහ පොළොව උඩින් තියලා තෙන්නේ, මගේ බර මේ උහුලගෙන ඉන්නේ මේ මහ පොළොවයි කියලා දැනෙනවා. ඇයි අපිට එහෙම දෙන්නේ? අපි මේ කය තුල පිහිටා ඉන්නවා. එතකොට මේ යම් පුජ්‍යලයක පඤ්ඤා විමුක්තියට පත් වුණා කියනවා නම් ප්‍රඥා විමුක්තිය සෑදෙන්නේ මේ කරුණු සියල්ලකම එකමුතු වුණාම. නඛායේන පස්සිට්වා විහෙරති. එයා කය තුල පිහිටලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි අර කය තුල නොපිහිටා ජීවත් වෙන කෙනෙකුට එයාට දැනෙනවා එයාගේ ශරීරේ පොළොවට බර දීලා නෙමෙයි තියෙන්නේ කියලා. දැන් ඉතින් යම් ආකාරයකට ඔන්න ධර්ම අවබෝධය තමන්ට තියෙනවද නැද්ද කියලා තෝරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. රැවටිලා හරි ඉන්න කෙනෙකුට තමන්ගේ ශරීරයේ පොළොවට බරයි කියලා දැනෙනවනම් එයාට ධර්ම අවබෝධය වෙලා නැහැ. මේ මමත්වය නිසා තමයි, මේ මමංකාරය සක්කාය දිට්ඨිය දුරුනේ නැති නිසා තමයි තමන්ගේ ශරීරයේ පොළොවට බර බව දැනෙන්නේ, හැඟෙන්නේ. එයා නඛායේන පස්සිට්වා විහෙරති. එයා කායේ පිහිටන් නැතුව, කය ස්පර්ශ කරන් නැතුව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. හරි ගැඹුරු දහමක් ඒක. හරි ගැඹුරු දහම. දැන් බලන්න මොනතරම් අපූර්වද කියලා. එයා නඛායේන පස්සිට්වා විහෙරති. එයා වාසය කරනවා කය තුල පිහිටන් නැතුව. කය තුල පිහිටන්නේ නැහැ කියලා කියන්නේ මොනතරම් ගැඹුරක්ද? කය තුල පිහිටන්නේ නැහැ කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂාවල පිහිටන්නේ නැහැ කියන එක. කය තුල පිහිටන්නේ නැහැ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල පිහිටන්නේ නැහැ කියන එක. කය තුල පිහිටන්නේ නැහැ කියලා කියන්නේ අතීත, අනාගත, වර්තමාන කියන දේවල් වල පිහිටන්නේ නැහැ කියන එක. කය තුල පිහිටන්නේ නැහැ කියලා කියන්නේ දෘෂ්ටිවල පිහිටන්නේ නැහැ කියන එක. කය තුල පිහිටන්නේ නැහැ කියලා කියන්නේ පෞපින් වල පිහිටන්නේ නැහැ කියන එක. කය තුල පිහිටන්නේ නැහැ කියලා කියන්නේ රය දහවල තුල ජීවත් වෙන කෙනෙක් නොවනවායි කියන එක. ඉතින් ඔයකින් විශාල අරුතක් ගෙනල්ලා දෙනවා මේ කය තුල පිහිටන්නේ නැතුව ජීවත් වෙනවායි කියන කාරණේ. නඛායේන පස්සිට්වා විහෙරති. පඤ්ඤායංච දිස්වා ආසවා පරික්ඛීනා හොන්ති. යාගේ ප්‍රඥාවට තේරෙන්නේ සම්පූර්ණයෙන්ම එයා කය තුල පිහිටලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි නං. එයාට ප්‍රඥාවට දිස් වෙනවා ආශ්‍රවය නැහැ. කියන්නේ ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ. සම්පූර්ණව සංසිඳුණු නිදහස් වුණු ගුණයකින් යුක්තව තමන්ට ජීවත් වෙන්න පුළුවන්, පවතින්න පුළුවන් දර්ශනයක් එයාට පේන්න පටන් ගන්නවා. ඒ නිසාම තමන්ට ඒ නිසා විශාල සුඛයක්, විශාල සුවයක්, විශාල සතුටක් දැනෙන්නට පටන් ගන්නවා. එhmenan අන්න ඒ වගේ ගැඹුරු ධර්ම කරුණු තියෙන්නේ. ඒවා ඉතින් වඩාත් නුවණ කැප කරන අයට, බුද්ධිය කැප කරන අයට දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන් කරුණු කාරණා බව අපි මතක් කරන්න ඕන. ලෙහෙසියෙන් අවබෝධ කරගන්න බෑ. සාමාන්‍ය විදිහට ඉතින් අපි ආඳින පළඳින ක්‍රමයක් ගැන කිව්වනම්, කනබුණ ඉන්න හිටින්න ක්‍රමයක් ගැන කිව්වනම්, යුතුකමක් ධර්මයක් ගැන කිව්වනම්, ධනක් පිනක් ගැන කිව්වනම්, ඔක ඉතාම ලෙහෙසියෙන් හදාගන්න පුළුවන්. මේවා ඉතාම ලෙහෙසියෙන් හදාගන්න පුළුවන් දේවල් නෙමෙයි. බොහොම කැපවීම් සිද්ධ කරලා සිද්ධ අවබෝධ කරගන්න උවමනා කරන කරුණු හැටියට අපිට පෙන්වල් දෙන්න පුළුවන්, පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් මේ පින්නතුන් බොහෝම ධර්මය අහලා තියෙන පිරිසක් නිසා නැවත නැවත මේවා කියලා දෙන්න උමනාවකුත් නැහැ. නැත්ත දන්නව නේද? දන්නවනේ. ඒ නිසා මේ ධර්මය අර ප්‍රායෝගික කරගන්න, නුවණ තුල වඩා දියුණු කරගන්න තමයි මේ ඇත්තන්ට තියෙන්නේ. මේ ලෝකයේ ඊටාම සරලව අපි මේ දහම කිව්වෝ, මේ ලෝකයේ යමක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ගුණයන් වලින් යුක්ත දෙයක් නම් මේ ලෝකේ පවතින්නේ. ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියනා වූ කිසිම දෙයක් තමන් කැමැත්තෙන් අල්ලගන්න එපා. මොකද ඒක අපි කැමති විදියට පවත්වන්න පුළුවන්කම නැති නිසා. කොටින්ම කියතොත් අපි අනුන්ගේ ඉඩ කඩම්, එහෙම නැත්නම් අනුන්ගේ දේපල තමාගේ යයි සිතීමෙන් වළකීම. දැන් අපි තමාගේ යයි සිතාගෙන ඉන්න හැම දෙයක්ම හොඳට කල්පනා කරලා බලන්න, ඒ සියලුම දේවල් අනුන්ගේ නොවේද? තමන්ගේ යයි සිතාගෙන සිටින සෑම දෙයක්ම, සියලු දේම අනුන්ගේ නොවේද? අනුන්ගේ කියලා කියන්නේ වෙන කෙනෙක්ගේ නෙමෙයි, මේ පොදු විශ්ව ධර්මතාවය, මහ පොළොව, ස්වභාව සත්‍ය. ඒ ස්වභාව සත්‍ය වල කැටිවීමක්, ගොනුවීමක් තමයි මිනිසා නැමැති නිර්මාණය, ශක්තිය. එතකොට ඒ දර්ශනයට අපිපත් වුණා නම් අර අවිද්‍යා පත්‍ය සංඛාරා වීම නිසා ඇතිවන දුක්ඛ වේදනා ප්‍රශ්න ගැටලු කිසිවක් පැමිණෙන්නේ නැත. ඒ සියල්ලම පැමිණෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා වීම නිසාමයි. අවිද්‍යාත්මක විදියට හිතන්න ගියාම, අවිද්‍යාත්මක විදියට ජීවන රටාව ඇති වුණාට පස්සේ ඒ තුල ජීවිතේ කැළඹීම් ඇති වෙන ස්වභාවය වැඩි. කැළඹීම් වෙන ස්වභාවය වැඩි. අවිද්‍යාත්මක ස්වභාවය. දැන් අපි මතකයි, සුනාමියක් එන්න කලින් මොහොත හිඳුණා. ඒ හිඳිච්ච පොඩට මිනිස්සු ගිහිල්ලා කෝටු කෑලි ඉඳලා වෙන් කරගත්ත අර හිඳිච්ච මොහොතේ කොටස් ටික නේද? ඒ විදිහටම මූද මේ හිඳුනනම් කිලෝමීටර් 10ක් 15ක් අද කොච්චරේ මූද ඇතුළතත් මිනිස්සු කොට නැගිලි හදලද ඓතිහාසිකම් කියාගෙනද. ඒ වගේ අපිත් එහෙම තමයි තින්නේ. අපිත් මේ අපිට ඇති නැති සියල්ලම තන ලැබුණු අවකාශය තුල අපි අපේ ජීවිත තුල අර වගේ කෝටු කෑලි වගේ තමන්ගේ සීමාවල් පනවාගෙන හදාගෙන ජීවත් වෙනවා. ඒ මේ ලෝකයේ තිබෙන දිගඵලල යථාර්ථය නොදන්නා කම නිසා ඇතිවන අවිද්‍යාත්මක වේගය. මේ අපිට ලෝභය කියලා කියන්නේ අවිද්‍යාත්මක වේගය. ද්වේෂය කියලා කියන්නේ අවිද්‍යාත්මක වේගය. ඒ නිසා අපි යම් කිසි කෙනෙක් නිතරම ලෝභසිත පහළ වෙනකොට ඒක අවිද්‍යාත්මක වේගයක් බවත්, ද්වේෂසිත පහළ වෙනකොට මේකත් මා තුළ ඇති අවිද්‍යාත්මක වේගයක් බවත් තීරුම් අරගන්නවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ අවිද්‍යාත්මක වේගයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ මොහොතේ තමන්ගේ විදර්ශනාවට ගත යුතු කාරණය නම් වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුක්ත ධර්ම කරුණුවලට තමන්ගේ සිත ඇලී පවතිනවද? ඇලී පවතිනවා නම් ඒ සියල්ලගෙන්ම තමන් නිදහස් වෙන්න ඕන. තමන්ගෙන්ද තමන් නිදහස් වෙන්න ඕන. පැහැදිලිව කිව්වා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ගුණයන් වලට තමන් ඇලුම් කරනවා නම් ඒ සියල්ලගෙන් සිත නිදහස් කරගන්න ඕන. තමන් සිතෙනුත් නිදහස් වෙන්න ඕන. සිත නිදහස් කරගෙන තියාගෙන ඉඳලා වැඩක් නැහැ. එතකොට අර ශූන්‍ය. එහෙම නැත්නම් අරූපී ගුණය. දැන් සිතේ දැන් රූප නැහැ. අරූපී සිත තියෙනවා. දැන්ද තියෙන රූප පිරිච්ච හිතක්නේ. ඒ රූප පිරිච්ච හිත නැති වුණාට පස්සේ එයාට ඊළඟට පිහිටනවා මොකද්ද? අරූපී සිත පිහිටනවා. එහෙමනම් අපි අරූපී සිතේ අතික්ඛම්ම රූපේ අරූපා තේන කායේන පස්සිට්වා යලති කියලා කියන්නේ වාසය කරන්න මේ රූපේ නරූපේ මිදල කයින් නිදහස් වෙලා වාසය කරන්න. ওই වාසය කිරීම තමයි ලෝකෝත්තර වාසය කිරීම. ওই වාසය කිරීමට අපි වෙර දරන්න ඕන, මහන්සි වෙන්න ඕන. ওই වාසය කිරීම, ওই අවස්ථාව අපි තුල ඉදි කර ගන්න, ගොඩනගා ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන. එවෙනම් ටික වෙලාවක් අපි අර විදියට භාවනා කරනවා. අතික්ඛම්ම රූපේ අරූපා නඛායේන පස්සිට්වා. අතික්‍රමණය කරලා රූපේනුයි අරූපේනුයි කායේ පස්සිට්වා කයේ පිහිටන්නේ නැතුව පඤ්ඤායංච දිස්වා ආසවානං ආශ්‍රවය දුරු කරපු අවස්ථාව පරික්කීනා හොන්ති. ඒ අවස්ථාව අපි තුල ඉදි කර ගන්නට අපි ටික වෙලාවක් මේ ධම්මානුපස්සනා ප්‍රතිපදාවේ යෙදෙනවා. මේ කරන ලද දේශනාව වරදින හැම මොහොතකම උපයෝගී කරගන්න. මම කියන්නේ ඔබට මේ දේ මේ මොහොතේ අංග සම්පූර්ණ ඉදි කරගන්න ලැබෙවි කියලා. පොඩි ළමයෙකුට අකුරු ගන්නවා වගේ වැඩ. මේ මොහොතේදී ඔබ අංග සම්පූර්ණ නොවුනට ඔබ කල්පනා කරන්න ඕනේ ඒක යම් ප්‍රමාණයකට හරි පූර්ණත්වයකටපත් වෙන්න. එයයි උත්සාහය කියලා කියන්නේ ඇයි පාරමිතාව කියලා කියන්නේ. හොඳයි, අපි ධම්මානුපස්සනාවේ යෙදෙමු ටික වෙලාවක්. ධම්මානුපස්සනා භාවනාවක් කරන්නේ කොහොමද කියලා. ධම්මානුපස්සනා භාවනාවෙන් තමයි එදත් රහතන් වහන්සේලා බවට පත් වුනේ. මාර්ගඵල ලැබුවේ ධම්මානුපස්සනාවෙන්. මොකද්ද ධර්මය අනුව සිටීම? අනුපස්සන ධම්මානුපස්සන. කය අනුව බැලීම කායානුපස්සන. සිතේ තියෙන වේදනාවල් සහ සිතේ තියෙන ස්වභාවල් හඳුනා ගන්න එක වේදනානුපස්සන. ඒ වගේ අපිට අනුපස්සනා කියලා කියන්නේ ඊට අනුව සිතනවා කියන එක. එතකොට අපිට සීමාවක් දාන්න බෑ, මෙන්න මේ සීමාවේ තුලයි මෙය මෙනෙහි කිරීම කළ යුත්තේ කියලා. සීමාවක් දාන්න බෑ. අපි කරුණු දෙක තුනක් දීලා මෙන්න මේ කරුණු දෙක තුනමයි ඔබ තේරුම් ගන්න ඕන කියලා සීමාවක් දාන්න බෑ. පූර්ණත්වයට පත් වෙන කම්ම අපි මේ කය ගැනත් සිත ගැනත් ධර්මය ගැනත් මේ තියෙන වේදනාවල් සියලු දේවල් ගැන අපි දැනගන්න ඕන. එතකොට යම්කිසි ඕනෑම ධර්මයක් කාරණයක යථාර්ථය හොයන වේලාවක් මා දකින්නේ නම් ධම්මානුපස්සනා භාවනාවක් හැටියට. එවැනි ධම්මානුපස්සනා කියන්නේ ධර්මය සද්ධර්මය කියලා තියෙන්නේ එතන ඒකාන්ත වශයෙන් අකාලික වූ අනන්ත වූ ලෝකෝත්තර වූ ගුණයකින් යුක්ත ඒ ලෝකෝත්තර ගුණය ගැබ්බ තියෙන කාරණයකට තමයි ධර්මය කියලා කියන්නේ. ඒ ලෝකෝත්තර ගුණය ගැබ්බ නැති කාරණයකට ධර්මය කියලා කියන්නේ නැහැ. සමේ සද්ධර්මය කියලා කියන්නේ ලෝකෝත්තර ගුණයේ ගැඹ තියෙන කාරණයකට. එවැනි කාරණයක් ගැඹුරින් සිතන්න සිතන්න ගැඹුරින් සොයා බලන්න බලන්න ඔහුගේ ප්‍රඥාව අර ආශ්‍රවයන්ගෙන් ක්ෂය වෙලා ලෝකෝත්තර ගුණයකට පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති වෙනවා. රූපයෙන් අරූපයෙන් නිදහස් වෙනවා. කය තුල නොපිහිටන ගුණයක් ඇති වෙනවා. ප්‍රඥාවට පේනවා ආශ්‍රවයන්ගෙන් ක්ෂය වෙයි යන ආකාරය. එතකොට ධර්මයේ ඇසීමත් සද්ධර්මයේ ඇසීමත් ධම්මානුපස්සනාවක්. ඒ ධර්මයේ ගැඹුරින් විමර්ශනය කිරීමත් ධම්මානුපස්සනාවක්. නිවන් ධර්මයේ පිළිබඳව සාකච්ඡා කිරීමත් ධම්මානුපස්සනාවක්. දහම් නිවන් ධර්මයට අදාළව පොතපත කියවනකොටත් සිද්ධ වෙන්නේ ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවෙන් තමයි නිවන් දැක්කේ. එක එක කයගේ බුද්ධි ස්වභාවය එක එක ආකාරයයි. ඒ අයට ඒ ආකාරයන් වලින් හිගොඩ වෙන්න ඇත්තටම බුදුහාමුදුරු ඒ අයට ඒ චරිත ස්වභාවයන් වලට ඒ මොහොතේට ආවේනික විදියට කර්මස්ථාන ලබා දීලා තියෙනවා. අපිට භාවනා 40යි කියලා කියන්න බෑ. සීමා කරන්න බෑ. එතෙන්ට ගියාට පස්සේ ඒ කෙනාගේට මොන කාරණයෙන් මේ සත්‍ය අවබෝධ වේද කියලා කල්පනා කරලා බලලා ඊට අනුරූපව උපදේශයක් ලබා දෙන එකට කියන කර්මස්ථානයක් කියලා. තමන්ට ප්‍රකට වෙච්ච කාරණයක් ඔස්සේ තමයි ජීවිතේ වඩා හඳුනන කාරණයක් ඔස්සේ තමයි ඒ කෙනාට ධර්මය තමන්ගේ ජීවිතේට එකතු වෙන්නේ. සමහර උදවිය මිරිඟු දිහා බලාගෙන ඉඳි ධර්ම අවබෝධයටපත් උනා. සමහර උදවිය මලක් දිහා බලාගෙන ඉඳලා ධර්ම අවබෝධයටපත් වුණා. ඊට එක සාමින් වහන්සේ කෙනෙකුට කිව්වා අර විලක් ළඟට ගිහිල්ලා මලක් දිහා බලන් ඉන්න. ලස්සනට පිපෙන පොහොට්ටුවක් තිබුණා. ওই පොහොට්ටුව පෙන්නලා දුන්නා. ඔබ හැමදාම ඇවිල්ලා ওই මල දිහා බලාගෙන ඉන්න කිව්වා. බලාගෙන හිටියා. ඒ ඔය විදිහට මල ඉහළට පැමුණා. ඊට පහුවේ පස්සේ දින ගානකට පස්සේ මල පිපුණා. පිපිල දැන් ලස්සනට දිදුල දිදුල තියෙනවා. ආයි ටික දවසක් කාලයක් යනකොට දවස් කීපයක් යනකොට මේ මල ටික ටික අවපැහැගැන්නුණා. ඊට පස්සේ ක්‍රමානුකූල පරවුණා. ඊට පස්සේ ඒක ගිලිහිලා නටවිනුත් ගිලිහිලා පරවෙලා එතන මලක්ම නැති වෙලා ගියා. ඒ තුලින් ස්වාමීනි මම දැක්කා මුළු ලෝකෙම. පේන්නේ නැද්ද මුළු ලෝකෙම ධර්මතාවය ඔයයි කියලා? දැන් මොකද අවසානේ ධර්මයේ කියලා? යාට අවසානේ ඉතුරුනේ මොකද්ද? මේ උපාදානය කර ගැනීම මායාවක්, සිහිනයක්, යථාර්ථයක් නොවේ. ලොව ගන්නේ ලොවේ ස්වභාවයයි. අපි ඒට කලබල වෙනවා, වෙහෙස වෙනවා පමණයි කියන ගැඹුරු යථාර්ථයක් එතනින් මතුවුණා. මතුණාට පස්සේ ස්වාමීනි අර සියලු බැඳීම් වලින් නිදහස් වූ ඥානය මම පහළ කරගත්ත මම ලැබුවා. කියන්නේ පඤ්ඤා විමුක්ති වුණා. දැන් ඔයත්තන්ටත් තියෙනවනේ ප්‍රඥාව. තිබ්බට පඤ්ඤා විමුක්ති නෑ. ඒ කියන්නේ ප්‍රඥාවේ නොයෙකුත් දේවල් තියෙනවා. පිරිලා තියෙනවා. ඒ විමුක්ති ප්‍රඥාව තියෙන්න ඕන. දැන් අපි ඒක මෙහෙසියෙන් කිව්වොත් දැන් බාණ්ඩ පුරවා ගත්ත අතට කියනවා අපි යමක් ගත්ත අතක් කියලානේ කියන්නේ. ඔව් පිරුණු අතක්නේ. නමුත් දැන් අපි මේ විශ් කරාට පස්සේ අපි කියනවා හිස් අත. ඒ වගේ ප්‍රඥාව කියලා කියන්නේ, ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ එතන හිස් බවක් තියෙනවා. ඒ හිස් බව කියලා කියන්නේ ශූන්‍යතාවය එහෙමනම් නෙමෙයි. ඒ හිස් බව කියලා කියන්නේ ශූන්‍යතාවයෙන් එහා තියෙන දෙයක්. ශූන්‍යතාවයක් ගත්තොත් එයාට ඇති වෙන්නේ වෙහසක්. රූපයක් ගත්තත් ඇති වෙනව වෙහසක්, අරූපයක් ගත්තත් ඇති වෙනව වෙහසක්. රූපයක් ගත්තත් ඇති වෙනව වින්දනයක්, අරූපයක් ගත්තත් ඇති වෙනව වින්දනයක්. රූපයක් ගත්තත් අරූපයක් ගත්තත් ඇති වෙනව වින්දනයක්. නමුත් රූපෙනුත් නිදහස් වුණොත්, අරූපෙනුත් නිදහස් වුණොත් එයාට වින්දනයක් තියනවාද? හොඳට බලන්න. එයාට ලැබෙන වින්දනේ මොන වගේ වින්දනයක්ද? රූපෙනුත් නිදහස් වුණොත්, අරූපෙනුත් නිදහස් වුණොත්. හැබැයි කෙනෙක් වැරදිලා ඒ වින්දනේ හොයාගෙන යන්න ඕන. නමුත් සත්‍ය අවබෝධයට පත් වුණාට පස්සේ ඒ ධර්මයේ කියන එකට ලොල්ව ඒ විඳ දරා ගන්න ගියොත් එහෙම විඳින්න බැරි වෙනවා ධර්මය. ධර්මය විඳින්නේ ස්වභාවයෙන්. ස්වභාව ධර්මයේ. ඔව් එතන විඳනාත්මක නැති සුඛයක් දැනෙනවා. දුක්ඛම සුඛයනේ, අවේදීත සුඛයක් දැනෙන්නේ. විඳින්නේ නැති සැපයක් දැනෙනවා. ඒක මනස පීඩාවටපත් කරන, වේදනාවටපත් කරන පිනායන ගුණයක් නැහැ. මනසේ තිබුණු විශාල ගැටලු ටිකක් නිදහස් වීම නිසා ඇතිවන සැහැල්ලුවක් දැනෙනවා. එතකොට ඒක විඳින්න හොයන්න පුළුවන් කමක් නැහැ, විඳලා තේරුම් ගන්න බලල වැඩකුත් නැහැ. ඒ දැනෙන ස්වභාවයට වඩා සතුට හිතේ වැඩි කරගන්න උත්සාහ කරලා වැඩකුත් නැහැ. එතකොට අපි ස්වභාවයට ඉඩ දෙන්න ගියත්, ස්වාභාවික වෙන්න ගියත්, ඒ හැම මොහොතකම නැති වෙන්නේ ස්වභාවය. දැන් මේ ධර්මයේ පිවිසෙන සහ ධර්මයේ වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ ඕනම ක්‍රියාවලියකට ලෞකික ජීවිතේ පුරුදු වෙලා තියෙන ඉස්සරහට ගන්න මමංකාරය. මමත්වයෙන් ඉස්සරහට අරන් අපි ඕන දෙයක් කරන්නේ ජීවිතේ පුරාම අපි කරපු හැම දෙයක්ම කළේ මමත්වයේ ඉස්සරහට අරගෙන. දරුවෝ හැදුවේ වැඩුවේ පෝෂණය කළේ ඉගැන්වුවේ අපි ජීවත් වුණේ ඔක්කොම කරන්නේ හැකී ආරක්ෂාවන් කරන්නේ මමත්වයේ ඉස්සරහට අරගෙන. මමත්වයේ තියෙන වේගය තමයි අපි ඉස්සරහට ඇදගෙන යන්නේ. නමුත් ඒ ඉස්සරහට කියලා ඇදගෙන ගියාට, කොච්චර වේගෙන් ඉස්සරහට ඇදගෙන ගියත් ඒක මනුෂ්‍යයා පූර්ණත්වයකට පත් කරන දෙයක් නෙමෙයි. මේ සමාජ තලයේ ලෝකයේ තුළ මොනතරම් ඉහළට මනුෂ්‍යයා ඔසවාගෙන ගියත් මිනිසා පූර්ණත්වයට පත් කරනවද? නෑ, හැතවත් අසහනයටපත් කරනවා. දැන් ඕලෝ පර වෙලා නටුවෙන් ගැලවිලා ගියාට පස්සේ තවත් වෙන්නට දෙයක් නෑ. තවත් ඔහුට බලන්න දෙයක් ඉතුරු වුණේ නෑ. බුදුහාමුදුරන් කිව්වා, දැන් මගේ රාජකාරිය ඉවරයි. සයින්හස මට මල දිහා බලාගෙන ඉන්නකෝ, දැන් මගේ රාජකාරිය ඉවරයි. ඒක හරි ගැඹුරු කාරණයක්. ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය රහතන් වහන්සේලා නිර්මාණය වෙච්ච කර්මස්ථානයක්. ඉතින් සාමාන්‍ය කෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා අර සුදුරෙදි කඩ රජෝහරණන් කතාව. අපි දන්න විදිහට ඉතින් අපි හිතාගෙන ඉන්නවා අපි අර තේරුම් අරගෙන ඒක ඉන්නේ කියලා. නමුත් අපි ඒක තේරුම් අරගෙන නැහැ. කිසිම කෙනෙක් ඒක තේරුම් අරගෙන නැහැ. ඒක තේරුම් ගත්තොත් හරියටම රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙනවා. 100%ක් නෙවෙයි. මේ ලෝකයේ සිත අපිරිසුදු වෙලා තියෙන, සිත දුකටපත් වෙලා තියෙන, සිත තුල සැප ගොඩනගන්න ගිහිල්ලා. එහෙමද නැද්ද? මේ මිනිස්සු කොහොම දුක් විඳින්නේ? සැප විඳීම සඳහා. දැන් බලන්න එළියට බහලා කූඹි රැලක් වගේ එහාට මෙහාට දුවනවා දුවනවා දුවනවා. තවත් පුජ්‍යලයෙන් ගැන සැලකිල්ලක් නැහැ, මොකවත් නැහැ. මොකද්දෝ ආවේශ වෙච්ච මිනිස්සු ටිකක් වගේ දුවගෙන දුවගෙන යනවා. ඒ සැප ගොඩනගන්න යන්නේ. සැප ගොඩනගන්න යන තැන දුක් විඳින්නත් වෙනවා, දුක ගොඩ ගහනවායි කියන එක තමයි පෙන්වන්නේ අර කතන. ඒකට තිබුණේ ධර්මයේ විමර්ශනය කළා කළා මේ හතරපද ගාථාවක් කටපාඩම් කරගන්න බැරි වුණයි කියන එක නෙමෙයි එතෙන්දි පැහැදිලි කරන්නේ. ඒ ගාථාවේ තියෙන යථාභෝධය කරගන්න බැරි වුණා. ගාථාවක් කටපාඩම් කරගන්න එක මොකන්ද? ඒකයි ඔය පොතට ආවේ කටපාඩම් කරගන්න බැරි වුණා. ඉස්සරේ කටපාඩම් කර ගැනීම කියලා කියන්නේ අවබෝධ කර ගැනීමට. එහෙම නැත්නම් යථා අවබෝධය කියන්නේ හුදෙක් වාක් වචන මාලාවක් මේ මතක තියාගෙන ප්‍රවෘත්තියක් කීම නෙමෙයි. දැන් අදනම් කියන්නේ කටපාඩමක් කියලා. ඒකනේ ඒ පිළිබඳව යථාර්ථයක් හොයන්නේ නිකම් මතු පිට අදහස විතරයි. එහෙමනම් ඉතින් අපිට ගාථා කොච්චර කටපාඩම්ද? පෙන්වුවා සැප ගොඩනගන්න යන තැන දුකට වැටෙනවා. රජෝ හරණං දුහුවිලි නැති වේවා කියලා සුදුරෙදි කඩ විසදමනකොට දුහුවිලි තැවරෙනවා. සැප හොයන තැන මිනිසා දුකට පත් වෙනවා. කියන්නේ සුහුවිලි දුරු වේවා, දුහුවිලි නැති වේවා, එහෙම නැත්නම් පිරිසුදු වේවා කියලා රෙදි කඩ පිරිමදිනකොට දුහුවිලි ගෑවෙනවා. දැන් තේරෙනවද? පිරිසුදු වේවා කියලා පිරිසුදු වෙන්න කියලා කරන වැඩවලින් අපිරිසුදු වෙනවා. එතකොට මේ ලෝකේ ග්‍රහණය කරන්න කරන්න දුක වැඩි වෙනවා, සපාඩු වෙනවා. දැන් එතකොට මම මේ කියන්නේ අතහරින්න කියලාද? එහෙනම් කෙනෙක් වරදව වටහා ගන්න පුළුවන්. එහෙනම් මේ සාමුදුරුව කියන්නේ අතහරින්න කියලා. අතහැරීම කියලා කියන්නේ අල්ලා ගැනීමේම ක්‍රියාවලිය. ඒකත් තවත් අල්ලා ගැනීම. ඒක හොඳට තේරුම් ගන්න ඕන. අතහැරීම කියන්නේ තවත් අල්ලා ගැනීමකම ක්‍රියාවලිය. අතහැරීම කියන එක අලුතෙන් මේ ලෝකයට අපි හඳුන්වා දෙන්න ඕනේ. කොහොමත් මිනිස්සුන්ට එපයි කියලා හිතුනහම මිනිස්සු අතහරිනවා. කොහොමද දෙයක්? හොඳයි කියලා හිතුනහම ගේනවා. ඒ කියන්නේ උදේට ලස්සන මල් තියෙනවා, ඈ අතින් කඩන්න බැරි නම් කෙකි දාලා හරි කඩාගෙන ඇවිල්ලා, වතුර බහැලා හරි කඩාගෙන ඇවිල්ලා ඉවරලා පූජා කරනවා. පූජා කළා හවසට පරමුණාන් පස්සේ ගිහිල්ලා දානවා මල් භාජනයට, කුණු භාජනයට ගෙනිලා දානවා. ඒක මිනිස්සු අතහරින එකයි අල්ලගන්න එකයි තමයි කරන්නේ. මේ ඊට වඩා දෙයක් ජීවිතය තුළ සිද්ධ කරගන්න කියන්නේ. ඒ දෙකෙන් තොරව අපිට මොනවද කරන්න පුළුවන්? දැන් බලන්න ඒකට උත්තරයක් දෙන්න. ඒ දෙකෙන් තොරව අපිට මොනවද කරන්න පුළුවන්? මං අහන්නේ ඒ දෙකෙන් තොරව අපිට මොනවද කරන්න පුළුවන්? හා අපිට මුකුත් නොකර ඉන්න පුළුවන් නේද? ඒ දෙකෙන් තොරව අපිට පුළුවන් මුකුත්ම නොකර ඉන්න. හැබැයි මතක තියාගන්න අර ඉස්සර කියපු කරුණු දෙක. නැත්තම් මේ තුන්වෙනියට මම කියන්නේ මුකුත්ම නොකර ඉන්නවයි කියන එක අතහරිනවයි කියන එක එහෙම නෙමෙයි. එදන අතහැරීමක් නෑ, එතන අල්ල ගැනීමක් නෑ. මුකුත්ම නොකර ඉන්නවයි කියන තැන, කිසිවත්ම නොකර ඉන්නවයි කියන තැන කර්මකාරකයක් නෑ. ඔබ අතහරින තැනත් කර්මකාරකයා ඉන්නවා, අල්ල ගන්න තැනත් කර්මකාරකයා ඉන්නවා නැද්ද? ඉන්නවා. මුකුත්ම නොකර ඉන්නවයි කියන තැන කර්මකාරකයා ඉන්න බෑ. දැන් තේරෙනවද ඒ දහම තියෙන ගැඹුර? තව රජු හරණන් කියපු කතාව ඒ ගත්තේ ඉස්සරහට. ඕවා ඇඟට හිතට වදින්න නැතුව නිකන් මේ පිටින් ගාථා බෝඩ් කියලා වැඩක් නැහැ. මොලේට මේවා හරි තදින් වැදිලා, එහෙම නැත්නම් ඒවා තමන්ගේ පරිශනයක් බවට පත් කරලා තමන්ම තමා තුළින් මතු කරලා ගන්න අවබෝධයක් වෙන්න ඕනේ. ඒකට කියනවා යථා අවබෝධය. යදා පඤ්ඤාය පස්සති. මේ මනස කියන එක, මේ මොළය කියන එක, ඥානය කියන එක, දෘෂ්ටිය කියන එක මිනිස්සුන්ගේ ගොඩනැගෙන්න ඕන. දැන් ඒ සත්‍ය අනුව ගොඩනැගීම, සත්‍ය දකින්න ගොඩනැගීමක් වෙන්න ඕන. නැත්තම් ඉතින් මේ ලෝකයේ සත්‍ය වුණත් මතවාදයක් හැටියට තමන්ගේ ඔළුවේ ගොඩනගා ගත්තොත් එහෙම ඒක සත්‍ය නෙමෙයි. සත්‍ය වුවත් මතවාදයක් හැටියට ඔළුවේ ගොඩ ගහගත්තොත් ඒක සත්‍ය නෙමෙයි. එහෙනම් ඉතින් අසත්‍ය වූ දේවල් ගොඩ ගහගත්ත අයට මොනව වෙයිද? සාන්දීත් එක නැතුව සත්‍ය වුණත් වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂ නො වූ සත්‍ය වුණත් වැඩක් නැහැ. දැන් මහාචාර්යවරයෙක්ගේ සහතිකයා, එයාට මහාචාර්ය සහතිකේ හම්බ වෙනවා. සහතිකේ දෙනවා ඩ්‍රයිවර්ට අතේ තියාගන්න කියලා. එයා මහාචාර්ය කෙනෙක් කියලාද? තියාගෙන අතේ තියෙන මහාචාර්ය සහතිකයා. නමුත් එයා මහාචාර්ය කෙනෙක්ද? ඒ ඔය වගේ තමයි. සත්‍ය වුණත් වැඩක් නැහැ. ඒ දැනගෙන ජීවිතේ තියාගෙන කියෝගෙන පොත් කබඩ් වල තියාගෙන වැඩක් නැහැ. සත්‍ය අවබෝධයට පත් වෙලා නැත්නම් අර සහතිකේ යතේ තියාගත්ත ඩ්‍රයිවර් මහත්මයා වගේ තමයි. දැන් ඔයත් ඒ වගේ ඩ්‍රයිවර් වගේ තමයි නේද? සහතිකේ යතේ තියාගෙන ඉන්නවා. පරම සත්‍ය බුදුහාමුදුරු දුන්නා සහතිකේ යතේ තියාගෙන ඉන්නවා. නමුත් Taman එතෙන්ට පරිවර්තනය වෙන්න ඕන. ශේෂයෙන් මුලින් ගමන ආරම්භ වීම සඳහා තමන් අල්ලගෙන තියෙන්නේ තමන්ගේ සංකල්ප. මගේ අදහස, මගේ තීරණය, මගේ සිතුම, මගේ පැතුම කියලා අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලා ගැනීම ඊළඟට මගේ නිවස, මගේ 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 කියලා ගොඩාක් දේවල් අල්ල ගන්නවා. ඊට පස්සේ මම ඇලුම් කරනවා, මම වෛර කරනවා, මම උපදිනවා, මම මැරෙනවා කියන අර අධ්‍යාත්මික මමංකාරයේ විද්‍යුත් ශක්තිය, ඒ ශක්ති කදම්බේ වැඩි වෙනවා. දැන් මේ සත්‍යේ පුජ්‍යලයක් නැහැ කියලා අපි පෙන්වන්නේ. ඒත් මිනිස්සය මැරුණාම ආයි උපදිලා ගිහිල්ලා උපතක් ලබනවා. එතකොට කවුද ඒ? ඒ සත්වයේ පුජ්‍යලයක් නැති බව ඇත්ත. නමුත් සත්වයේ පුජ්‍යලයක් ඉන්නවයි කියන අවිද්‍යාත්මක ජවය තමයි ඒ උපදින්නේ. ශක්තිය තමයි ඒ උපදින්නේ ගිහිල්ලා. සත්වයේ පුජ්‍යලයක් නැහැ තමයි. අවිද්‍යාවේ බලයට ඒ ක්‍රියාවලිය අවිද්‍යාත්මක ශක්තියක් හැටියට ඒ ශක්තියින් ස්වභාවයක් නිෂ්පාදනය වෙලා ඒක ක්‍රියා කරනවා. දැන් අපි හිතමුකෝ විදුලිය කියලා. මේ විදුලිය පැමිණෙන්නේ ද්‍රව්‍යමය දෙයක් නැහැ, කිසි දෙයක් නැහැ. ශක්ති ස්වභාවයක් එන්නේ. විදුලිය හැදියේ එන්නේ ශක්ති ස්වභාවයක්. ඒ වගේ තමයි මේ සිත තුලත් විවිධ හැඩහුරුකම් ඇති ශක්ති ස්වභාවල් නිපද වෙනවා. ඒ ශක්ති ස්වභාවයන් තමයි යාට ලැබෙන්නේ. එතකොට මේ සම්පූර්ණයෙන්ම මේ හිතේ නිදහස් වෙන ශක්ති ස්වභාවයන් තමයි බුදුහාමුදුරුවෝ සොයාගත්තේ. ඒක ශක්තියින් සියල්ල විසුරුවා හරින ධර්මයක්. ලෝකෝත්තර ධර්මයේ කැඳවන්න කැඳවන්න ලෞකික අර විද්‍යුත් බලය, ශක්තිය අඩු වෙනව නැති වෙනව විසිරෙනවා. මමංකාරයේ බලය එතන තියෙන්නේ. ලෝකෝත්තර බලය පැමිනෙන්න පැමිනෙන්න අවිද්‍යාවේ බලය නැති වෙනවා. දැන් අපි ධර්මය ක්‍රියාත්මක කරවන්න කියලා පුතඥ කෙනෙකුට යම් කිසි ක්‍රියාවලියක් දෙනවා. ඔහු ක්‍රියාවලියක් දුන්නහම ඔහු ක්‍රියාත්මක කරවන්නේ ධර්මය නෙමෙයි. ඔහු ක්‍රියාත්මක කරවන්නේ ඔහුගේ මමංකාරය. මේ ක්‍රියාවලිය කරන්න කියලා දුන්නත් ඔහු ක්‍රියාත්මක කරවන්නේ ඔහුගේ මමංකාරය. මේ ක්‍රියාවලිය නොකරන්න කියලා කිව්වත් ඔහු ක්‍රියාත්මක කරවන්නේ ඔහුගේ මමංකාරය. ඔහු මමංකාරයේ කණින් අසා, මමංකාරයේ මනසින් ධාරණය කරගෙන, නුවණින් දාර්ශනය කරගෙන මමංකාරයේ ක්‍රමවිධානයන් තුල දිහත් කරන. ඒ නිසා අපි ඔබට කිසිවක් කිරීමට හෝ නොකිරීමට ලබා දෙන්නේ නැත. එහෙනම් උන්න විදියටම නිකන් ඉන්න. එහෙමත් නැත. දැන් මේ කියලා දෙන්නේ මොකද්ද? ලෝකෝත්තර ස්වභාවය. එතකොට කෙනෙක් වචනයෙන් කතා කරලා ඕක නිර්වචනය කළොත් අහා මේ විදියට නේද ඉන්න ඕන කියලා, ඒක වැරදි. මොකද ලෝකෝත්තර පැවැත්ම කියන්නේ වචන ඉක්මවා පැවැත්ම. ඒ නිසා වචනයක් මත පටු කරන්නට බෑ ලෝකෝත්තර ජීවිතය. වචනයක් තුල ගැප් කරන්නට බෑ ලෝකෝත්තර ජීවිතයක්. අපි එහෙම ගැප් කරගන්න උත්සාහ කරන්නත් හොඳ නෑ. එහෙම කරන්න ගියොත් අපහසුතාවයට පත් වෙනවා. ඒක හරියට අර ඔටුවයි පිටේ දොඹ ගෙඩියක් තියලා තියන්න යනවා වගේ තියනේ වැටෙනවනේ. තියාගන්න බෑ. ඒ වගේ අනන්ත වූ ධර්මයක් අන්තයකට ගැඹුරු වෙන වචනයකට යොමු කරන්න බෑ. වචනයක් කියන්නේ අන්තයක්. එහෙම නැත්නම් දෘෂ්ටිය. අන්තයක් නැති වචනයක් නැහැනේ. අන්තයක් නැති කිසිම වචනයක් නැහැ. එතකොට වචන සියල්ල ඉක්ම වූ වචන කියන්නේ රූපනේ. රූප නිර්මාණය කර ගැනීම සඳහා, වේදනාවන් නිර්මාණය කර ගැනීම සඳහා, සංකල්ප නිර්මාණය කර ගැනීම සඳහා අපිට ලබා දීලා තියෙන මෙවලමක් තමයි වචන කියලා කියන්නේ. නිවන් දකින්න තියෙන දෙයක් නෙමෙයි. නමුත් අපි ඒක පාවිච්චි කරනවා. පාවිච්චි කරලා අපි කියනවා ඒ වචනයෙන් නිදහස් වෙන්න කියලා. මේ සත්‍ය මම යම් දවසක දැක්කද, දැකලා ඉස්සෙල්ලම පාවිච්චි කරපු වචනේ තමයි වචන සියල්ල බොරු. ඔක තමයි මම පාවිච්චි කරපු ඉස්සෙල්ලම වචනේ. ඔක නිකන් හගනත් කෙනෙකුට ඕන නම් කියන්න පුළුවන් වචන සියල්ල බොරු කියලා. ඒක හිම නෙමෙයි කියන්නේ. ඒක පූර්ණ අවබෝධයෙන් යුක්ත, පූර්ණ යථාර්ථවාදී ශක්තියකින් යුක්ත කියන මොකද්ද කියන්නේ? වචන සියල්ලම බොරු. ඒ කියන්නේ අපි හිතන දේ, මේ වචනේ අපිට දැනෙන දේ කවදාවත් මේ වචනය තුල මට ගොඩනගන්න බෑ. එතකොට සත්‍ය තියෙන්නේ වචනය තුල නෙමෙයි. වචනෙන් නිදහස් වුණාට පස්සේ, රූපයෙන් අරූපයෙන් නිදහස් වුණාට පස්සේ, ශරීරයෙන්ම නිදහස් වුණාට පස්සේ, අපි මෙතෙන්ද කායය කියලා කිව්වහම ඉන්ද්‍රයන් 6ම, මන ඉන්ද්‍රියත් එක්ක ඉන්ද්‍රයන් 6ම කය කියලා ගැනෙන්නේ. තමන්ගේ ප්‍රඥාව තුල පේනවා කිසිම අන්තයක් නැති ස්වභාවයක්. අන්නේ විදියටයි ලෝකෝත්තර ධර්මයේ ලෝකෝත්තර සත්‍ය වේද දරා ගන්නෙ. ඒ පිළිබඳව සෙවීමයි, ඒ ආකාරයෙන් ධර්මයන් ගොඩනගා ගැනීමයි ධම්මානුපස්සනාවෙන්නේ. දැන් මේ කාලය තුලත් සිද්ධ වුණේ ධම්මානුපස්සනාව භාවනාවක්. මොලේ වැඩුණා. දැන් මහා මොලේ ක්‍රියාකාරීත්වයේ වේගයේ පමණට තමයි යාට ඒ සියුම් කරුණු සියුම් තැන් වචනයෙන් ප්‍රකාශ කරන තැන් පැහැදිලි වෙන්නේ. මේ මහා මොලේ හිම ආක්‍රිය වීමක් හරි, මහා මොලේ වැඩ කිරීමට අපහසු වීමක් හරි තියෙනවනම් ඒගොල්ලන්ට හරි අමාරුයි. ස්වාධීන පුජ්‍යලේකු තමයි තමන් විසින් හිතීමට හා නිර්මාණය කිරීමට ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් වහල් මානසිකත්වයක් හරි, කවුරුන් හරි ලෝකයා විසින් තෙරපන බුද්ධියක් තියෙන එහෙම කෙනෙක් වුණොත් එයාට බෑ හිතන්න. ඔහු පුරුදු වෙලා තියෙන්නේ තවත් කෙනෙක් කියන වැඩක් කරන්න. මිසක් තම නිර්මාණයක් කරන්න ඔහු පෙළඹෙන්නේ නැත. එනිසා සමහර අයට තම නිර්මාණ සපුරා තහනම් සමහර ආගම්වල. ඒගොල්ලන්ට ලෝකයේ සත්‍ය කවදාවත් දකින්න බෑ. නමුත් බුදුදහමට, දහමට ගෞරවයෙන් ඕන තරම්, ඒ කියන්නේ සත්‍යයට ගෞරවයෙන් ඕන තරම් ධර්මයට විරුද්ධව දකින්න, ධර්මයට පාක්ෂිකව දකින්න, ධර්මයට තර්ක කරන්න සම්පූර්ණ නිදහස තියෙනව පෞසිද්ධ වෙනවයි කියලා බුදුදහම කියලා නැහැ. ඕන විදියකට නිර්වචනය කරන්න ඕන තරම් නිදහස තියෙනවා.
වේදනාවලින් නිදහස් වෙනවයි කියන්නේ කයක් පවතින බව දැනගෙන වේදනාවලින් නිදහස් වෙනවයි කියන එක.
නෑ කයක් නොපිහිටා ඉන්නවා කියලා කියන්නේ එයාගේ ජීවිතය, එයාගේ දර්ශනය, එයාගේ සිතුම් පැතුම් කය ඔස්සේ ඉන්ද්‍රියන් ඔස්සේ ගලාගෙන එන දෙයක් නොවේ කියන එක. එයාගේ පැවැත්ම කය තුල පිහිටි පැවැත්මක් නෙමෙයි තියෙන්නේ, කයෙන් තොර වූ පැවැත්මක් කියන එකයි න කායේන පස්සිට්වා කියලා කියන්නේ. නෝ කය ක්‍රියාවලිය ඒක දෙයක්, මේක දර්ශනයක් නේ. ඔව් කය මේකෙ ඉච්චර ගැටලුවක් කරගන්න එපා. මේක දර්ශනයක්. ඒ දර්ශන ස්වභාවයක් Tamanට තේරෙනවා, Tamanගේ කයෙන් නිදහස් වුණු ජීවිතයක් සහ දර්ශනයක් Tamanට තියෙනවා කියලා. දැන් තමන් දෙයක් දිහා බලනකොට තමන් ආත්ම දෘෂ්ටියෙන්ද බලන්නේ, දානාත්ම දෘෂ්ටියෙන්ද? හා එහෙමනම් හොඳයිනේ. එතකොට අනාත්ම දෘෂ්ටියනේ, අනාත්ම දෘෂ්ටියනේ මම බලනවා කියලා නෙමෙයි. දැන් අපි මෙහෙම හිතමුකෝ, ඔය මැනියු ඉන්න තැන ඉඳලා අර කණුව ළඟට දල වශයෙන් දුර කොච්චර ඇද්ද? මොකද්ද? ඔව් කොහොමද දුර? නේද? එතකොට මේ දුරක් හැදෙන්නේ කොහොමද? ඒ දුර හැදෙන්නේ කොහොමද? එතකොට තමන් මනින්නේ කොතරින්දලද? එතකොට තමන් එක කණුවක්. තමන් එක කණුවක්, අනිත් කෙනා තව කනවා. එතකොට මමංකාරය දුරු කරපු කෙනෙකුට මේ ලෝකේ දුරක් නැහැ කිසිම තේකට. දුර ඉක්මවලා තියෙන්නේ. දුර කියන්නේ කාලය. දැන් මගෙන් ඇහුවොත් මේ ඉඳලා ඇඹිලි පිටියට කොච්චර දුරද කියලා, මම කියන දුරක් නැහැ. එහෙම මට දුරක් පේන්නේ නැහැ. එතකොට දුරක් නැහැ කිසි දෙයකට, මේ ලෝකෙට දුරක් නැහැ. දැන් හිරට හඳටත් දුරක් නැහැ. ඒ මගින් ධර්මයේ තේරුම් ගත්ත එක සාමින් වහන්සේ කෙනෙක් අපි පරීක්ෂා කරන්න ගිහිල්ලා මම දුන්නේ ඉස්සෙල්ලම මේ විද්‍යාඥයන්ටත් හොයාගන්න බැරි අපහසුතාවයන් තියෙන තරුවක් පෙන්නලා මම හරියටම ඔබ වහන්සේට අන්න අර තරුවල තියෙන දුර කියන්න පුළුවන් ඔබ වහන්සේ ධර්මයේ දැක්කනා කියලා ගල් තලාවක් උඩට ගිහිල්ලා කිව්වා. තරුව දිහා බලන් ඉඳි හරියටම ගාන කිව්වනේ, හිලක්කමටම කිව්වා, හරියටම කිව්වා. මං කිව්වා හරි, ඒක තමයි ගන්න. දැන් බලන්න විද්‍යාඥයෝ ඩොලර් බිලියන ගණන් වේදන් කරනවා අර වඩසයාරකට දුර වෙන ගන්න. අපි හැමෝම එක වචනෙන් කිව්වා දුර මෙච්චරයි කියලා. ඒ වගේ ශක්තියක්, ඒ වගේ ගුණයක් ඇති වෙනවා මේ ධර්මයත් එක්ක. නෑ ඒක ලෝකෝත්තර ස්වභාවයෙන් තියෙනවා. දැන් අපි එතෙන්දී අපි කල්පනා කරනවා, දැන් කවුරු හරි කෙනෙක් අහනවා බසුන් නැහැ කෙනෙක් ටයිල් අල්ලන්න ස්වාමීන් වහන්සේ මේ ශාලාවේ වර්ග අඩි කීයක් තියෙනවද කියලා. දැන් මම ඉතින් ලෝකෝත්තර ස්වභාවයෙන් බසුන් නැහැ කිව්වොත් වර්ග අඩි ගානක් නැහැ බසුන් නැහැ කිව්වොත් ඒ මිනිස්සයා ස්ටයිල් කියන්නේ කොහොමද නේද? ඒ මිනිස්සයා එතකොට කියනවා මම ආත්මය වර්ග අඩි 1000ක් විතර තියෙනවා කියලා කියනවා. ඉතින් එතකොට අපි අහන්න ඕන මේ අහන්නේ සම්මුති ප්‍රශ්නයක්ද පරමාර්ථ ප්‍රශ්නයක්ද කියන හැඟීම තියෙන්න ඕනනේ. එතකොට සම්මුති ප්‍රශ්නයක් ඇහුවොත් සම්මුති උත්තරයක් දෙන්න ඕන, පරමාර්ථ උත්තරයක් ඇහුවොත් පරමාර්ථ උත්තරයක් දෙන්න ඕන. සම්මුතියෙන් ඇහුවත් පරමාර්ථයක් තේරුම් කරගන්න නම් පරමාර්ථය අදහසක් පුජ්‍යලයට දෙන්න ඕනේ කියලා හිතනොත් පරමාර්ථ උත්තරයක් දෙන්න ඕන. එහෙමයි. නෑ හැම මොහොතකම නැහැ. ඉතින් යාට හැම මොහොතකම මේ ගුණය තියෙනවා. නමුත් ඉතින් මේ කෝණ දෙකෙම බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ධර්ම කෝණයට ආවහම ධර්ම කෝණේ පැහැදිලිභාවය පේනවා. ලෞකික කෝණයෙන් බැලුවහම සම්මත කෝණයෙන් බැලුවහම මේ සම්මත කෝණයේ රටාව පේනවා. ඉතින් සමහර උදවිය ඉන්නවා 100%ක්ම ධර්ම කෝණයෙන්ම බලනවා. ධර්ම කෝණයෙන්ම උත්තර ලබා දෙනවා. කොහොමත් ලෞකික පරමාර්ථ පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි ඒ දෙකින්ම කරුණු අරගෙන තමයි උත්තරයක් දෙන්නේ මේ පරමාර්ථ දර්ශනේ තියෙන කෙනෙක්. මේ දෙකටම සමවදින්න ඕන. ඒකට තමයි ධර්ම විනය ගලපනවා කියලා කියන්නේ. ඕකයි මන් කියන දේ දහමට ගලපල බලන මේ කියන දේ අර ලෝක මම අවබෝධ කරගත්ත දහමට ගැලපෙනවද? එතකොට දහමට ගැලපෙන දේ තමයි ප්‍රකාශ කරන්නේ. එකම දෙයයි අපි 10ක් 12ක් සූත්‍ර 84000ක් කියලා හිතාගෙන හිටියට එකම දෙයයි. ඒකයි තේ ඒක ඉතාම තුහාමුදුරු කෙටියෙන් කිව්වේ මහා සාගරේ කොතනින් බැලුවත් ලුණු රසයි. බුදුරජාණන් වහන්සේගේ හැම ධර්ම කරුණකම නිර්වාණ රසය තියෙනවා. ඒ කියන්නේ එකම දෙයයි. එකම දෙයක් ගැන තමයි අකාලිකත්වයේ පිළිබඳව තමයි මේ හැම වචනයකින්ම දේශනා කරන්නේ. හාම් කරුණු 1000ක් නැහැ. 84000ක් නැහැ. 84000ක් තියෙන වචන හැටියට. නමුත් එකම සිද්ධාන්තයක් ගැන කතා කරන්නේ. අපි දේශනා කරනකොට වචන දහස් ගාණක් තියෙනවා. නමුත් එකම සිද්ධාන්තයක් ගැන, එකම ධර්මතාවයක් ගැන තමයි කතා කරන්නේ. ඒස දැන් ඔන්න නිවන් දකින්න ලේසි ගොඩාක් දේවල් තියෙනවායි කියලා මතක තියාගන්න හිමිතම නගලන්න ඕනේ. මේ එකම දෙයක් ගැන මේ සාහිණන්සල ඔක්කොම ටික මේ කියන්න හදන්නේ. මේ එකම දේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කිරීමයි කරන්න ඕනේ. නේද? ඔළුවට ලේසිනේ නේද? ඔළුවට ලේසි. නැත්තම් ඉතින් 84000ක් මතක තියාගෙන ඉන්නේ ගියා මොන තරම් අමාරුද? ඈ මේ එකම දේ තේරුම් ගත්තොත් ඒ 84000ම ඕනම තැනක ඉඳගෙන කියන්න පුළුවන්. බලන්න නැතුව ඒ විතරක් නෙවෙයි මුළු මහත් ලෝක විශ්ේම ගැන කතා කරන්න පුළුවන්. ඒව සියල්ලම එකට පවතිනවා කියන එක තමයි පෙන්වේ. පංච උපාදාන ස්කන්ධය කියන එක අවිනිර්භෝගික ධර්මයක් කියලා කිව්වේ ඒකයි. එකම සිද්ධාන්තයක්, එකම කාරණයක්. දැන් කෝපේ නැති වුණොත් ඒකක් තියෙද නැහැ. ඒ වගේ එකම සිද්ධාන්තයක් තමයි එකට පවතින දෙයක් තමයි මේ දේ. හිරු එළිය නැති වුණු මිනිස්සු ජීවත් වේද? නැහැ. හිරු එළිය තිබ්බා මේ වායුගෝලයේ ඔක්සිජන් සහිත මේ වාතය නැති වුණු මිනිස්සු ජීවත් වේද?
නැහැ.
මේ වාතය තිබ්බා මේ මහ පොළොවේ ජලය නොතිබුණා නම් මිනිස්සු ජීවත් වේද?
නැහැ.
ඒ මහ පොළොවෙන් ආහාර පාන වාදී තිබ්බේ නැත්නම් මේ ජීවියා මේ ලෝකයේ තුල මෙහෙම පැතිරෙන්නේ නැහැ. ඉතින් මේ සියල්ලගේම ඒකරාශීත්වය මේ නිසා කියලා කියනවා. ඒ වගේම තමයි මනසෙත් තියෙන ගුණාංග එකතු පහදු වුණාට පස්සේ අපි ඒකට කියනවා සිත කියලා. විඥානය කියලා කියනවා. අපිට මේ භාෂා ගොඩක් දීලා භාෂාවලට නිර්වචන ගොඩක් දීලා තියෙනවනේ. ඒක නෙමේ තියෙන ප්‍රශ්නේ. භාෂාවක් කියන්නේ හරි අසරණ එකක්. ඒකට මම නිර්වචනයක් දුන්නොත් ඒක කෙනෙක් පිළිගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔහු ගරු කරන කෙනා නිර්වචනයක් දුන්නොත් ඒක පිළිගන්නත් කෙනෙක් පිළිගන්නත් පෙළඹෙන්න පුළුවන්. ඊටත් වඩා ඉහළ කෙනෙක් අපි ගරු කරන කෙනෙක් තව නිර්වචනයක් දුන්නොත් අපි ඒක පිළිගන්න පෙළඹෙනවා. ඉතින් ඕක හරිද? භාෂාව ඔස්සේ ওই ගමන් කරන ගමන් කිරීමේ සත්‍ය අවබෝධ කළ හැකිද? සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා තමයි අර අවබෝධයම කිව්වේ ගැඹුරු ධර්මයේ අවබෝධයම කිව්වා. මොකද්ද කිව්වේ? වචන සියල්ල බොරු කියලා කිව්වා. වචන සියල්ල බොරු. ඒක හරියට ගැඹුරක් තියෙන දෙයක්. ඕක අර ඒක හරියට තේරෙන්නේ නැති දර්ශනපතේට ආවේ නැති නිසා තමයි අපිට තාමත් ওই පැටලුම් ටික තියෙන්නේ. ඒක අවබෝධයට මෙන්න එපේ. නැත්තම් අපි පිහිටුවා ගන්න අපේ මනස වචන මත. ඒකයි අර ඉන්දියානු දාර්ශනිකයෙක් කිව්වා ලස්සනට, දෙවියන් විසින් මිනිසා වැව්වා නෝ, මිනිසා විසින් දෙවියන් වැව්වේ. මිනිසා විසින් නෙමේ දෙවියන් වැව්වේ, දෙවියන් විසින් නෙමේ මිනිසා වැව්වේ, මිනිසා විසුනුයි දෙවියන් වැව්වේ. ඒ කොහොමද? මිනිහෙක් තමයි මේ ලෝකේ ආගම් හදන්නේ, දර්ශන හදන්නේ, දෙවියෝ නිර්මාණය කරන්නේ, පුජ්‍යල නිර්මාණය කරන්නේ. යමෙක් තුළ මමත්වයක් නැද්ද? ඔහුට දෙවියෙක් නැත. යමෙක් තුළ මමත්වයක් නැද්ද? ඔහුට දෙවියෙක් නැත. ඔහු බය වෙන්නේත් නැහැ. අනේ මට දෙවියෙක් නැහැ කියලා හැඟිනෝ මාව අපායවයක් දන්නේ ලබන ආත්මය කියලා ඉන්නේ බය හිතෙන්නේ. එක තරල උදාහරණයක් ගන්න, පුංචි දරුවෙක් ළඟ තියන්න ඔය සියලුම ආගමිකයන්ගේ පින්තූර. එයා ඔක්කොම අරගෙන කටේ දා ගන්නවා. එයාට පවුද? එයාට පවුද පින්ද? පවුත් නෑ, පිරුත් නෑ. මමංකාරය ඇති වුණාට පස්සේ අර පුංචි කෙනාගේ ලක්ෂණේ, පොඩි දරුවගේ ලක්ෂණේ ඒ තියෙනවා. ඒ විඥානයේ ගත නොව ගුණය තියෙනවා ඒ ධර්ම තුල. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ පොඩි ළමයාගේ මනස ප්‍රභාස්වරය කියලා කිව්වේ. ඒකයි මාර්ගඵලලාභියාගේ මනස හරියට අර පොඩි ළමයෙක් වගේ. එයාට නෑ ඔය දෙයියෝ භූතිකෝ මොකුත් නෑ. එයා දකින තැනින්, මේ කියන්නේ මමංකාරයෙන් බැලුවොත් පේනවා. එහෙම කට්ටියක් ඉන්නවා. එහෙම ලෝකේ කට්ටියක් සම්මුතියෙන් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. සම්මුතියෙන් එහෙම කට්ටියක් ඉන්නවා. ඒ සම්මුති දර්ශනය සහ සම්මුති ප්‍රවත්ම හා සම්මුතිය තියෙන අයට ඒත් සම්බන්ධ වෙන්නේ, ඒකත් පේන්නේ, ඒත් උන්ගේ ඔක්කොම තියෙන සම්මුතිය තියෙන අයට. නෑ. ඇස අරගෙන ඉන්නකොටනේ අපි සියල්ලම පේන්නේ අපිට. ඇස පියාගත්තට පස්සේ සියල්ලම පේන්නේ නෑ. නමුත් ඔබ ඇස පියාගන්නවා. ඇස පියාගත්තට අර අධ්‍යාත්මික ප්‍රඥා ඇස අරගෙන ඉන්නේ. ඒකට ඒ ඇසට පේනවා. එතකොට ඔබ අධ්‍යාත්මික ප්‍රඥා ඇසත් ඔබ වහගන්නවා. දැන් ඔබට මොකුත් පේනවද? එතකොට මේ ඇස් දෙක එළියේ තියෙන මස් ඇස් දෙක අරගෙන ඉන්නවා. ප්‍රඥා ඇස යා වහගෙන ඉන්නවා. එතකොට මේ ලෝකේ තියෙන කිසිම ගැටලුවක් එයාගේ ඔළුව මතට එනවද? එන්නේ නැහනේ. එතකොට මේ ඇස්වල ගැටිලා යනවා පමණයි. ඔන්න රහතන් වහන්සේගේ ලක්ෂණය. මේ විමුක්ති කරනවා කියලා කියන දේ මම ওই වැසීම කියන වචනයකින් පාවිච්චි කළා. ඒක නිවැරදි ස්වභාවයෙන් ගත්තාම ඒක හරි. සරල අදහසක් නෙමෙයි තියෙන්නේ, ඒක ගැඹුරු අදහසක් තියෙන්නේ. ඔබ කෙනෙකුට සරල විදියට තේරුම් ගියොත් එහෙමනම් වැරද්දක් සිද්ධ වෙනවා. ප්‍රඥා විමුක්ති කියන එක මම පැහැදිලි කරන්න උත්සාහ කරේ කියන්නේ. සමහරවගෙන ඉන්නවා. එතකොට අර මේ ලෝකෙ ගලාගෙන ඉන්ද්‍රිය ගෝචර ටික ඔක්කොම ටික මේ ඉන්ද්‍රියන් පහේම වැදිලා ඒවා එළියට යනවා. දැන් වෙලා තියෙන්නේ මොකද? මේ ඉන්ද්‍රියන් පහේ වැදිලා ඒවා එළියට යන්නේ නැහැ. මේ මමංකාරයේ ඇස අරගෙන ඉද්දී. මමංකාරය නිසානේ ඇස අරගෙන ඉන්නේ, ප්‍රඥා ඇස අරගෙන ඉන්නේ අල්ලගෙන. උපාදානීය ඇස කියලා කියන්න පුළුවන්. දැන් උපාදානීය ඇස තියෙන නිසා මේ ඉන්ද්‍රිය වැදුන යන්නේ නැහැ. ඒ නතර වුණා. ඊට පස්සේ යාට ඒක දුක් දෙනවා, සතුටු දෙනවා, කලම්බනවා, බය කරනවා නොයෙකුත් දේවල් තියෙනවා. ඔව්, ස්වභාවිකයි. ස්වභාවික දෙය පංච උපාදානය කියන එක. ඒක සත්වයා මේ ලෝකේ බිහි වෙච්ච තැන ඉඳලා යම්කිසි ශක්තියක් නිර්මාණය වෙනවා, විද්‍යුත් බලයක්. ඒ බලය තුලින් ඒ ශක්තිය නිර්මාණය කරගන්න ගුණයක් හැදෙනවා. නිර්මාණය කරගන්න ගුණයක් හැදෙනවා. ඉතින් විවිධ ගුණාංග එක එක්කෙනා හදා ගන්නවා. ඔව්, එක එක කායට එක එක ගුණාංග තමයි වින්දනාත්මක. එක එක තලයන් තමයි වින්දනාත්මක. දැන් ඔය සතුන් මරණ මේ මිනිස්සුත් ඒක ඒ සත්වයේ මරණයක වින්දනාත්මකව කරන්නේ. මස් කඩවල එයාගේ වින්දනය, එයාගේ වින්දනයට අනුරූප විපාකය ඔහුටත් අයිති වෙනවා. අයිති වෙනවා. ඔහුට අනුරූප විපාකයක් ඔහුටත් අයිති වෙනවා. නෑ, ඉතින් උපාදානය වෙන එකයි මොකද නැවත උපාදානය කරන්න. හා? මමත්වය නෑ, හැමෝගෙම තුල තියෙනවා, එක හා සමානව තියෙනවා මමත්වය. සත්වයන්ටත් තියෙන, මනුෂ්‍යයා සතෙක් නේ. අර ධර්මයේ උපාදා ධර්මයේ අවබෝධයක් ලැබුවට පස්සේ උපාදානය බිඳෙනවා මිසක් නැත්නම් ඉතින් සතු හා සමානමනේ. මිනිසා කියන කෙනා අර ඊට වඩා ඉතින් ලස්සනට ෂර්ට් එකක් අලිසි මම මැදලා අඳින එකනේ කරන්නේ, ඊට වැඩි දෙයක් නෑ. ඒක ඔබ අර සතු මැදලා අඳින්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලෝම වලින්ම හැදිලා තියෙනවා ඇඟ වැහෙන විදියට මේ ඇඳුමක්. ඉතින් අපේ ආයතන ඉතින් එහෙම ඇඳුමක් රතිච්ච නිසා අපි මිනිස්සු පරිසරම ෂර්ට් එකක් මාලා මැදලා අඳිනවා. එච්චරයි. වැඩි වෙනසක් නැහැ. සත්වයනි මිනිසා සත්වයෝ. මනුෂ්‍ය සත්වයෝ. සියලු දෙනාගේම එක හා සමාන එක වගේ එක ලක්ෂණ තියෙන එක ගුණාංගයක් යටතේ ඉන්නවා. හැබැයි ඉතින් මේ මිනිස්සෙට තමයි වෙනස් කරන්න පුළුවන් ජීවිතය. يعني සත්වයන්ට බෑනේ. බලහන්න බෑනේ. ජීවිත අවබෝධ කරගන්න බෑ. අතික්‍රම කරන්න බෑ රූපය අරූපය. අතික්‍රමණය කරන්න බෑ. අතික්‍රමණය කරන්න පුළුවන් මේ ඉන්ද්‍රියන් අය මිනිසාට පමණයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය ඉක්ම වූ කියන වචනේ පාවිච්චි කළ එකයි. ඉන්ද්‍රියසයි ඉක්ම වූ. ඉන්ද්‍රයන් හයෙන් තොරව. ඉන්ද්‍රයන් හයෙන් තොරව බලන්න තමන්ට වාසය කරන්න පුළුවන්ද කියලා ටික වෙලාවක් භාවනාත්මකව මේ ධර්ම දේශනාවත් උපයෝගී කරගෙන බලන්න.